SBS రేడియో SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
අද වෙනකොට ලෝකයේ අලුත්ම තත්ත්වෙත් මොනවද? අපි එහෙමනම් විමසා බැලීම ආරම්භ කරමු. සුපුරුදු ලෙසින් හැම සිකුරාදම මේ සාකච්ඡාවට අපිත් එක්ක සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා AFP ප්‍රවෘත්ති ජාලාව නියෝජනය කරමින්. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලුක්ෂි.
දැන් අද සාකච්ඡාව අපිට ආරම්භ කරන්න වෙන්නේ මුළු ලෝකයේම කම්පණයට පත් කරපු විශේෂිත සිදුවීමක අලුත්ම තොරතුරු ඔබට අරගෙන එමින්. ඔබ දන්නවා අපි මීට කලිනුත් මේ විශේෂාංගිනුත් බොහෝ වෙලාවට කතා බහ කළා. පවත්වන්නට නියමිත වෙලා තිබුණු ඇමරිකා උතුරු කොරියා රාජ්‍ය නායක හමුව. මේ සඳහා දින නියම කරගෙන තිබුණා, තැනක් නියම කරගෙන තිබුණා. අපි ඒ පිළිබඳව ගිය සතියේදී කතා බහ කළා. ලබන මාසේ ජූනි මාසේ 12 වෙනිදා සිංගප්පූරුවේදී තමයි මේ හමුව පවත්වන්නට නියමිත වෙලා තිබුණේ. සිංගප්පූරුව තෝරගත්තේයි කියලත් අපි කතා බහ කළා. දැන් ඔන්න අද වෙනකොට හදිසියෙම මේ හමුව අවලංගු කරන්නට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළා තියෙනවා. මේක ලෝකයේ කම්පණයට පත් කරපු සිදුවීමක්. මොකද ලෝකෙම බලාගෙන හිටියා ඇත්තට මේ න්‍යෂ්ටික අර්බුදය විසඳීම වෙනුවෙන් බොහොම උණුසුම්ව වචන හුමාරු කරගන්නා වූ රාජ්‍යයන් දෙපළ යම් කිසි වූ එකඟතාවකට පැමිණේවි කියලා. අමල්, අපි මුලින්ම අවධානය යොමු කරමු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇයි මේ වගේ හදිසි තීරණයක් ගත්තේ කියලා.
ඔව් දිලුක්ෂි, ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතනදී ලියමනක් යවලා තියෙනවා කිම් ජොන් උන්ට. මේකේදී ඔහු සඳහන් කරන්නේ පහුගිය දින කීපයේදී උතුරු කොරියා විසින් කරන්නා වූ ප්‍රකාශයන් නිසා සමුළුවක් පැවැත්වීමට හොඳ සුදුසු වාතාවරණයක් නැtei කියලා. ඒ නිසාවෙන් තමයි මේ සාකච්ඡාව දින නියමයක් නොමැතිව කල් දමන්නේ. ඒ එක්කම මේ සිංගප්පූරුවේ පවත්වන්නට නියමිත වෙච්ච ජූනි 12 වෙනිදා සාකච්ඡාවට පවත්වන්නේ නැහැයි කියලත් ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම ඍජුවම කිම් ජොන් උන්ට ලිපියක් මගින් දන්වලා සිටියේ.
ඔව්, අපි මීට කලින් වතාවකදී කතා බහ කළා. මීට පෙර වතාවකදී උතුරු කොරියානු නායකයා කිම් ජොන් උන් තර්ජනය කළා තිබුණ මේක නවත්තනවා කියලා. ඒකට හේතුව අපි කතා බහ කළා. ඒ තමයි ඇමරිකාව විසින් යම් කිසි වූ කොන්දේසියක් ඉදිරිපත් කළා තිබුණා. ඇමරිකාව ලිබියාවේ න්‍යෂ්ටික වැඩපිළිවෙල නැවැත්වීමට අනුගමනය කරපු ක්‍රියාදාමයේම ඒ වැඩපිළිවෙලම උතුරු කොරියාව වෙතත් ඉදිරිපත් කරනවා කියලා. මේකෙන් කෝපයට පත් වුණු උතුරු කොරියානු නායකයා කිම් ජොන් උන් මේක පැවැත්වෙන එකක් නැති වෙයි, ඇමරිකාව මේ වගේ මේ ලිබියාවට දාපු කොන්දේසි ඉදිරිපත් කරන්න ආවොතින් කියලා ඔහු සඳහන් කළා තිබුණා. කෙසේ හෝ උතුරු කොරියා පැත්තෙන් අපිට යම් කිසි වූ නැම්මශීලී බවක් දකින්නට ලැබෙන්නේ. එතකොට න්‍යෂ්ටික අත්හදා බැලීම් පර්යේෂණ සම්බන්ධව තියෙන රට තුල තියෙන යම් යම් ක්‍රියාදාමයන් ක්‍රියාකාරී මට්ටමින් යම් කිසි වූ අවම මට්ටමකට රැගෙනමින් උතුරු කොරියාවෙන් යම් කිසි වූ යහපත් ප්‍රතිචාරයක් අපි දුටුවා. එතකොට දැන් ඇමරිකාවේ මේ ප්‍රතිචාරයත් එක්ක උතුරු කොරියාව මොකද්ද කියන්නේ?
දිරුක්ෂි, දැනට අපිට දැනගන්න තියෙන විදිහට නම් කිම් ජොන් පවසලා තියෙන්නේ තවමත් මේ සාකච්ඡා වලට සහභාගී වීමට තමන් ඕනෑකමින් ඉන්නවයි කියලා. ඒ කියන්නේ මේ සාකච්ඡා කඩාකප්පල් වීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වගකීම ඇමරිකාවට පටවන ආකාරයට තමයි ඔවුන් කටයුතු කරලා තියෙන්නේ. මොකද මේ වෙනකොට තමන්ගේ ඒ න්‍යෂ්ටික බලය අත්දා බලන ඒ පරීක්ෂණය කරන ස්ථානයක් ඒක පුපුරවා හැරලා තමන් පොරොන්දු වෙච්ච පරිදි ඒ තමන්ගේ න්‍යෂ්ටික අත්දා බැලීම් පිළිබඳ ඒ ගන්න පියවර ඔවුන් මේ වෙනකොටත් අරගෙන තියෙන්නේ. ඒ සඳහා විදේශ මාධ්‍යවේදීන් උතුරු කොරියාවේ ඒ ප්‍රදේශයට රැගෙන ගොස් ඔවුන්ට පෙන්වා තියෙනවා මේ ආකාරයට ඔවුන් භූගත ඒ පරීක්ෂණ ස්ථානය පුපුරා හරලා ඒ තමන්ගේ ඒ න්‍යෂ්ටික අත්දා බැලීම් කරන ස්ථානයේ ඒ වැඩ කටයුතු නිමා කිරීම. ඉතින් ඒ එක්කම ඔවුන් ඇමරිකානු පිරවැසියන් 30 දෙනෙක් නිදහස් කරලා තිබුණා මේ සාකච්ඡා ආරම්භ කරන්නට කලින්. ඉතින් ඒ පැත්තෙනුත් ඔවුන් ප්‍රදර්ශනය කරලා තිබුණා තමුන් මේ සාකච්ඡාවට පැමිණීමට ප්‍රථමයෙන් හොඳ හිත දිනා ගැනීමේ පියවර කීපයක් ගන්නවයි කියලා. ඉතින් ඒ පැත්තෙන් බලපුවාම උතුරු කොරියාව ඒ කටයුත්ත සම්පූර්ණ කරලා තියෙනවා. නමුත් මෙතනදී සම්පූර්ණයෙන්ම මේ සාකච්ඡාව නොපැවැත්වීමේ ඒ වගකීම ඇමරිකාවට පවරන ආකාරයට තමයි ඔවුන් කටයුතු කරලා තියෙන්නේ.
දැන් මේ ලෝකයේම බලාගෙන හිටපු මේ කාර්යතාවය සිදුවෙන්නේ නැහැ කියලා දැනගත්තට පස්සේ මේ ලෝක ප්‍රතිචාරය වෙන්නේ මොකද්ද?
ඔව් දිලුක්ෂි, මේ ගැන අතරම විශේෂයෙන්ම කනගාටුවට පත් වෙන්නේ දකුණු කොරියාව. දකුණු කොරියාවේ මූන් ජනාධිපතිවරයා තමන්ගේ කනස්සල්ල පළ කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒ වගේම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාත් මේ වෙනකොට මේ සාකච්ඡාව නොපැවැත්වීම ගැන ඒ ට්‍රම්ප්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමාගේ කනගාටුව ප්‍රකාශ කළා. ඔහු නැවතත් ඔහු බලාපොරොත්තු තියන් ඉන්නවා කියලා තියෙනවා මේ සාකච්ඡාවට කෙසේ හෝ නැවතත් ඇති කරලා කොරියානු කලාපේ ඒ තියෙන යුදබිය නැති කරන්නට කටයුතු කරයි කියලා ඔහුගේ විශ්වාසය පළ කරලා තියෙනවා.
ඔබට මතක ඇති අපි මීට කාලකට කලින් කතා බහ කළා අර බ්‍රිතාන්‍ය සමාගමක් වන කේම්බ්‍රිජ් ඇනලිටිකා කියන සමාගම ෆේස්බුක් සමාජ මාධ්‍යයේ දත්ත අනවසරයෙන් ලබාගෙන යම් යම් ඡන්ද ව්‍යාපාරවලට පුද්ගලයන් සතු මේ පෞද්ගලික දත්ත පාවිච්චි කළා කියලා. දැන් අවසාන වශයෙන් හෙළිදරව් වුණා ෆේස්බුක් පාවිච්චි කරන ලෝක ජනගහනයෙන් මිලියන 87ක දත්ත මේ ආකාරයෙන් කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම හොරෙන් පාවිච්චි කරලා තියෙනවා කියලා. මේ අනුව ඔබට මතක ඇති අපි මීට කලින් කතා බහ කළා ෆේස්බුක් මාධ්‍යයේ අධිපති මාක් සකබර්ග් ඇමරිකානු සෙනෙට් සභාවට කැඳවලා ප්‍රශ්න කළා. ඊට පස්සේ නොයෙකුත් ආකාරයෙන් ඔහුට පිළිතුරු බැඳීමට සිදු වුණා විවිධ මාධ්‍යවලට. ඔහුගේ මේ ෆේස්බුක් මාධ්‍ය කොහොමද මේ පුද්ගලින්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අපිට දැන් මේ සතියේ අඟහරුවාද වෙනකොට අහන්නට ලැබුණ යුරෝපා පාර්ලිමේන්තුවත් ෆේස්බුක් අධිපති මාක් සකබර්ග් කැඳවලා ප්‍රශ්න කළා කියලා. එතනදී ෆේස්බුක් අධිපතිවරයා මොනවද කියලා තිබුණාම
දිල්ලක්ෂි, මේක ඇත්තටම මේ අවුරුදු දෙවැනි වතාවට මාක් සකබර්ග් ජාත්‍යන්තර ප්‍රජාවගෙන් සමාවායද සිටියා. යුරෝපීය පාර්ලිමේන්තුවේ ඒ ප්‍රශ්න කිරීමේදී ඔහු කියා සිටියේ ෆේස්බුක් පාවිච්චි කරන අයගේ ඒ පෞද්ගලිකත්වයේ ඒ තොරතුරු ආරක්ෂා කිරීමට තමන්ට ඇත්තටම හරි හැකියාවක් තිබුණේ නැහැ, තමන් ඒ පියවර අරගෙන තිබුණේ නැහැ, කිසිම වෙලාවක හිතුවේ නැහැ ෆේස්බුක් තුල ගබඩා කරලා තියෙන පුද්ගලයන්ගේ ඒ තොරතුරු පාවිතා කරමින් මෙවැනි දෙයක් වෙයි කියලා ඔහු විශ්වාස කළේ නැtei කියලා. ඉතින් ඒ අනුව තමයි මාක් සකබර්ග් මේ දෙවැනි වතාවට මේ අවුරුද්දේ යුරෝපා පාර්ලිමේන්තුවෙන් සමාව අයද හිටියේ තමන්ගේ ආයතනය විසින් මේ වෙච්ච වැරද්ද සහ එය නිවැරදි කර ගැනීමට ඔහු පියවර ගනිමින් සිටිනවා කියන ඒ පොරොන්දුවත් ලබා දුන්නා.
ඔව්, අපිට දැන් මේ 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 සම්බන්ධව වන දත්ත පිළිබඳ විමසා බැලීමේදී වාර්තා වෙනවා. දැන් පසුගිය ප්‍රංශ මැතිවරණයේදී මේ ආකාරයෙන් ඡන්දදායකයන්ගේ ඡන්දය පිළිබඳව තියෙන මතය වෙනස් කරන්නට උත්සාහ කරපු ව්‍යාජ ෆේස්බුක් ගිනුම් 30,000කට අධික සංඛ්‍යාවක් මේ වෙනකොට ඉවත් කරලා තියෙනවා කියලා. ඉතින් අපි දන්නවා අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවෙත් මේ ෆේස්බුක් කියන මාධ්‍ය ඡන්ද සඳහා විශේෂයෙන් පාවිච්චි කරන සමාජ ජාල මාධ්‍යයක් බවට පත්වලා තියෙනවා. දැන් යුරෝපා පාර්ලිමේන්තුවත් නිකන් ඉන්න නැතුව ඇති මේ මාක් සකබර්ග් සමාවෙන්න කියලා කිව්වට ඔවුනුත් යම් කිසි වූ නීතිමාලාවක් ඉදිරිපත් කරන්න ඇති. ඒ මොනවද අමල්?
ඔව් දිලුක්ෂි, අතරම දැන් අද ඉඳලා යුරෝපා සංගමයේ රටවල් තුල සමාජ මාධ්‍ය ජාලා තුල පුද්ගලයන්ගේ ඒ තොරතුරු දත්ත ගබඩා කිරීම සම්බන්ධයෙන් අලුත් නීති ක්‍රියාවට පත් වෙනවා. මෙතනදී යුරෝපා සංගමයේ බොහොම දැඩිව මේ සමාජ ජාල පාලනය කරන අයට මේ නීති පනවලා තියෙන්නේ ඒ පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයේ ආරක්ෂා කිරීම සඳහා. මෙතනදී මාක් සකබර්ග් යුරෝපා පාර්ලිමේන්තුව ඉදිරියේදී පොරොන්දුවක් දුන්නා ෆේස්බුක් මින් ඉදිරියට මේ යුරෝපා පාර්ලිමේන්තුව පෞද්ගලිකත්වයේ සහ මේ දත්ත ආරක්ෂා කිරීම වෙනුවෙන් ගෙනත් තියෙන ඒ නියාමන සියල්ල අනුගමනය කරනවායි කියලා. මින් ඉදිරියට යුරෝපා සංගමයේ රටවල් තුල පමණක් නෙවෙයි මේක නිදර්ශනයටගෙන ඒ ආකාරයට අනෙකුත් රටවලත් තමන්ගේ ඒ දත්ත පරිහරණය පිළිබඳව ඒ නියාමන ක්‍රියාත්මක කරනවායි කියලා.
දැන් සමාජ ජාල මාධ්‍ය පිළිබඳව අපිට මේ ආකාරයෙන් විවිධ තොරතුරු ලෝකයෙන් වාර්තා වෙන අතරතුරේදී සාමාන්‍ය දැනුම තියෙන පුද්ගලෙක් දන්නවා සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයෙක් හෝ එසේත් නොමැතිනම් ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳව වග කියන යම් යම් වෙබ් අඩවි තියෙනවා, ෆේස්බුක් මාධ්‍ය තියෙනවා. ඉතින් මේ වගේ කිසිම මාධ්‍යයකට මේ තමන්ට එරෙහිව නැගෙන චෝදනා මකා දමන්නට හැකියාවක් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් වෛරී සහගත ප්‍රකාශ ඇතුළත් කරනවා නම් යම් කිසි මාධ්‍ය ජාලයකට ඒ ආයතන සතුව යම් කිසි වූ නීතිමාලාවක් තියෙනවා මේ ආකාරයෙන් ක්‍රියා කරන්න පුළුවන් කියලා. නමුත් අපි ගත්තොත් එහෙම රාජ්‍ය නායකයන් සම්බන්ධයෙන් ඔවුන්ට සම්පූර්ණයෙන්ම මේවා ඉවත් කරන්න හැකියාවක් නැහැ තමන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍යවලින්. නමුත් මේ චෝදනාව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වෙලා තියෙනවා. ඔහුට ගැළපෙන්නේ නැති ඔහු අකමැති ප්‍රකාශ ඔහුගේ ට්විටර් ගිණුමට ඇතුළත් කරන අයට හම්බෙන පිළිතුර තමයි ඒවා ඩිලීට් කරලා දාන එක. නමුත් දැන් අපිට වාර්තා වෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේක කරන්න බෑ කියලා යම් කිසි වූ නීතියක් ඇවිල්ලා තියෙනවා කියලා, නීතියක් පනවලා තියෙනවා කියලා. අමල්, අපි කැමති මේ රසවත් කතාවේ පසුබිම් තොරතුරු පිළිබඳව දැනගන්න.
ඇත්තටම දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ වෙනකොට මිලියන 50කට අධික ට්විටර් අනුගාමිකයන් පිරිසක් ඉන්නවා. මේ අතර විශාල පිරිසක් ඉන්නවා ඔහුට විරුද්ධව නිතිපතාම ප්‍රති උත්තර දෙමින් ඔහුට විරුද්ධව රීට්වීට් කරන, එහෙම නැත්නම් ඒකට කමෙන්ට් කරන විශාල පිරිසක් ඉන්නවා. ඩොනල්ඩ් ට්‍රම්ප් කරලා තියෙන්නේ ඒ වගේ තමන්ට විරුද්ධව ප්‍රතිචාර දක්වන අයගේ ගිනුම් තහනම් කිරීම. ඒ කියන්නේ ඒවා බ්ලොක් කිරීමයි. මෙතනදී වෙන්නේ දිලුක්ෂි, ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව කරන ප්‍රකාශ කිසිවක් ඒ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවිඩ ලැබෙන අනෙකුත් අයට දැක බලා ගන්නට බැරි වෙනවා. ඉතින් මේ ආකාරයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම සූක්ෂමව තමන්ට විරුද්ධව නැගියන මතය වාරණය කිරීමට කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඒකම නිදහස් අදහස් ප්‍රකාශ කිරීම අයිතිය වෙනුවෙන් නොයෙකුත් දෙනා උසාවිය ගිහිල්ලා නිව්යෝක් උසාවියකින් මේ තීන්දුවක් ලබාගෙන තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් මෙසේ තමන්ගේ එදිරිවාදීන්ගේ ට්විටර් ගිණුම් බ්ලොක් කිරීම නීති විරෝධී, ඒක රටේ ඒ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට තියෙන අයිතියට බාධාවක් කියන ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව මේ තීන්දුව ලබා දීලා තියෙනවා. ඉතින් ඇත්තට මේක ඩොනල්ඩ් ට්‍රම්ප්ට පමණක් නෙමෙයි දිරිලුක්ෂි, ලෝකයේ අනෙකුත් දේශපාලන බලවතුන් ඒ වගේම රාජනිලධාරීන්ටත් මේක බලපාවී කියලා හිතනවා. මොකද මෙතෙක් කල තමන්ට විරුද්ධව එන හඬ වාරණය කිරීමට තිබිච්ච ඒ අවකාශය මේ නඩු තීන්දුව තුළින් නැති වී ගියා.
හඳයි, අපි මේ ඉන්දියාවට යමුෙමු. ඉන්දියාවේ එක්තරා සිදුවීමක් සිදු වුණා මේ සතියේ තුළදී. මේ සිදුවීමෙන් අපිට මතක් කරලා දුන්නා වසර ගණනාවකට කලින් ශ්‍රී ලංකාවේ රතුපස්වල සිදුවුණු සිදුවීම. ඔබ දන්නවා යම් කිසි වූ කර්මාන්ත ශාලාවකින් නිකුත් කරන ද්‍රව්‍ය භූගත ජලයට එකතු වීම නිසා එය එම කර්මාන්ත ශාලාව වසා දමන්නට කියලා තමයි රතුපස්වල ඒ ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නියලුනේ. ඉන්දියාවේ තමිල්නාඩුවෙත් මෙවැනි වූ කර්මාන්ත ශාලාවක් වෙනුවෙන් උද්ඝෝෂණයක යෙදුනා මහජනතාව. නමුත් ඒකට උත්තර විදිහට ලැබුණු වෙඩි ප්‍රහාරවලින් බොහෝ දෙනෙක් මිය ගියා කියලා තමයි ආරංචි වන්නේ. අමල්, මේ සිදුවීම පිළිබඳව අපි මීළඟට පැහැදිලි කරගනිමු.
දිල්ලුක්ෂි, මෙතන 12 දෙනෙක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වෙනවා. මේක ඇත්තටම ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ටුටිකොරින් ප්‍රදේශයේ තියෙන තඹ කර්මාන්ත ශාලාවක් සම්බන්ධයෙන් තමයි මේ විරෝධතාවය ඇති වෙන්නේ. මේ කර්මාන්ත ශාලාවෙන් ඒ භූගත ජලයට හානි වෙනවයි කියන කාරණාව සම්බන්ධයෙන් දිගින් දිගටම මේ වැනි විරෝධතා තිබිලා තියෙනවා. මේ සතිය තමයි ඒ විරෝධතාවල සියවන දිනය. සමරන අවස්ථාවට වෙන්දට වඩා වැඩි පිරිසක් මේ උද්ඝෝෂණයට සහභාගී වෙන අවස්ථාවේදී පොලිසිය කරපු වෙඩි තැබීමකින් තමයි මේ ප්‍රශ්නේ දිග්ගැස්සලා ගිහිල්ලා පසුව ඒ විරෝධතාකරුවන් ඒ අසල තිබිච්ච රථවාහන වලට ගිනි තියලා ඒ වගේම මේ කර්මාන්ත ශාලාවට ඒ ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම වගේ දේවල් සිද්ධ වෙලා මේක ලොකු කලබැගෑනියක් බවට පත් වෙලා මේ විදිහට විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වෙන්නේ. ඉතින් අර ඔබ කිව්වා වගේ මේ රතුපස්තර සිද්ධියට සමානයි. මොකද ප්‍රදේශ ජනතාව කියන්නේ මේ කර්මාන්ත ශාලාව නිසා තමන්ට පානීය ජලය ලබා ගන්නට බැරි තත්ත්වයක් තියෙනවා. සාමාන්‍ය ජනතාව පීඩාවට පත් වෙන නිසා මේ කර්මාන්ත ශාලාව එක්ක මෙතනින් ගෙනියන්නේ, එහෙම නැත්නම් මේක වසා දමන්නයි කියලා. ඉතින් ඒ කාරණාව නිසා තමයි මේ විදිහට මේ තමිල්නාඩු ප්‍රාන්තයේ මේ වෙනකොට ලොකු උනසන්සුන්තාවයක් ඇති වෙලා තියෙන්නේ. මේක එක්තරා විදිහකට මේ සමාජ ජාලාවට අයත් වෙනවා දුක්ෂි. මොකද මේ කැරලිකාර කණ්ඩායම් සමග පොලිසිය ගැටෙන අවස්ථාවේදී බලධාරීන් කරපු එක කාරණාවක් තමයි මේ මුළු ප්‍රදේශයටම අන්තර්ජාල පහසුකම් අත්හිට වීම. එතකොට පුද්ගලයන්ට තමන්ගේ ඒ ජංගම දුරකථන වලින් එකිනෙකා සමග සංවේදනය කරගන්න තිබිච්ච හැකියාව වළක්වීමක් කළා බලධාරීන් විසින්. ඒක ඇත්තට මේ අර්බුදකාරී තත්ත්වය සමනය කිරීමට ගත්ත පියවරක් හැටියට තමයි ඔවුන් හඳුන්වලා දුන්නේ.
අමල, අපි ස්තුතිවන්ත වෙනවා එහෙමනම් මේ සතිය සිකුරාදාත් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ වෙනකොට ලෝකයේ තියෙන උණුසුම කාරණා පිළිබඳ විග්‍රහයට එකතු වීම පිළිබඳව. බොහොම ස්තුති. අපි එහෙමනම් ලබන සතිය සිකුරාදා හමු වෙමු. ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිලුක්ෂි.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.